You have 8 minutes, okay. But you can enjoy 10 minutes.
Okay, thanks, sir.
Another 10 minutes.
Thank you very much, sir. சவானாரர்களுக்கே நன்றி. கௌர பிரதமர் அவர்களுடைய பேச்சு, அதிலே இந்த மாகாண சபைகளுடைய தேர்தல் சம்பந்தமாக அவர் கூறிய விடயங்கள், இரண்டு கட்சிகளுமே தேர்தல் நடத்த வேண்டும் என்பதை ஒத்துக்கொண்டு பாராளுமன்றத்தில் சொல்கிறார்கள். அதிலே இந்த தேர்தல்
நடத்துவது
தேர்தல் நடத்துவதிலே இருக்கக்கூடிய பிரச்சனைகள் சம்பந்தமாக பேசப்படுகின்றது. எங்களுடைய உறுப்பினர் கௌர சுமந்திரன் அவர்கள் ஒரு தனிநபர் பிரேரணை ஒன்றை வைத்திருந்தார், இந்த பழைய முறையிலே சென்று தேர்தலை நடத்த முடியும் என்று. ஆகவே இது வந்து இந்த இரண்டு கட்சிகளையும் பொறுத்தமட்டில், அல்லது தென்னிலங்கையை பொறுத்தமட்டில், வடகிழக்கை தவிர்த்த மற்ற இடங்களை பொறுத்தமட்டில், இந்த மாகாண சபை என்பது ஒரு அதிகார போட்டிக்கான ஒரு தேர்தலாக அல்லது அதிகார போட்டிக்கான ஒரு விஷயமாக இருக்கிறதே ஒழிய, தமிழ் மக்களை பொறுத்தமட்டில் இது ஒரு மிக முக்கியமான விஷயமாக, ஆக குறைந்தது ஒரு சிறிதளவாவது நாங்கள் எங்களுடைய பகுதிகளில் இருக்கக்கூடிய விடயங்களை பார்ப்பதற்கு ஒரு ஒரு சபையாக அதை பார்க்கின்றோம். ஏனென்றால் எங்களுக்கு தெரியும், இந்த மாகாண சபை முறை முழுமையான ஒரு தீர்வாக இருக்க முடியாவிட்டாலும் நிச்சயமாக அதை கொண்டு வர வேண்டும் என்று நாங்கள் பல தடவைகள் கேட்டுக்கொண்டிருக்கின்றோம். ஆகவே இப்போது கௌரவ பிரதமர்களும் எதிர்கட்சி தலைவர் எதிர்கட்சியில் இருக்கின்றவர்களும் ஒப்புக்கொண்டிருக்கின்றார்கள், இதை நடத்தத்தான் வேண்டும், நடத்தத்தான் வேண்டும் என்று. ஆகவே நடத்த வேண்டும் என்று நாங்கள் மிக வினயமாக கேட்கின்றோம், இந்த மாகாண சபையில் நடக்கப்பட வேண்டும் என்று. பிரதமர் அவர்கள் 4 மிக முக்கிய அமைச்சுக்களுக்கு இன்று பொறுப்பாக இருக்கின்றார், மிக முக்கிய அமைச்சுக்கள். இந்த நாட்டின் முழுமையான ஒரு நிர்வாகத்துக்கு அது பொறுப்பாக இருக்கின்றது. பிரதமர் அவர்களை பொறுத்தமட்டில் எடுத்துக்கொண்டால், அவர் ஒரு நீண்ட காலம், 4 தசாப்தங்களுக்கு மேலாக பாராளுமன்ற அங்கத்தவராக இருந்திருக்கின்றார், பல தடவைகள் அமைச்சராக இருந்திருக்கின்றார், பல தடவைகள் அவர் அமைச்சராக இருந்த காலங்களிலெல்லாம் நாங்கள் பல பிரச்சனைகளை பற்றி கொண்டு செல்லுகின்ற போது அவர் அதை மிக கரிசனையாக கேட்டு அதை தீர்ப்பதற்கான முழுமையான நடவடிக்கைகள் எடுத்திருக்கின்றார். அவரை பொறுத்தமட்டில் ஒரு மிக இந்த விஷயங்களில் மிக கவனமாக நேர்மையாக, யார் எந்த எதிர்கட்சியில் இருந்தாலும் எங்கிருந்தாலும் ஒரு பிரச்சனை கொண்டு சென்றால் அதை தீர்ப்பதிலே மிக அக்கறையாகவே செயற்பட்டு வந்திருக்கின்றார். எங்களுடைய பிரச்சனைகளிலும் நான் நேரடியாக எடுத்துச் சென்ற பல பிரச்சனைகள் அவர் தீர்த்து தந்திருக்கிறார். அதற்கு நான் கட்டாயமாக அவருக்கு என்னுடைய நன்றியை தெரிவித்துக் கொள்ள வேண்டும். இந்த சுன்னாகத்திலே ஒரு தபால் கந்தோர் கட்ட வேண்டும் என்று மக்களுடைய ஆர்வம் மிக நீண்ட காலமாக இருந்தது. கடந்த அரசாங்கத்திலே, அதாவது நல்லாட்சி அரசாங்கத்திலே, கௌரவ மனோகணேசன் அவர்கள் அதற்கான நிதியை ஒதுக்கி அதற்கான அடிக்கல் 2019 நாட்டப்பட்டது. அப்போது அரசு அதிபராக இருந்த வேதநாயன் அவர்கள் அதற்கான ஒப்பந்தத்தை கையெழுத்திட்டு அந்த ஒப்பந்தக்காரரிடம் 2019 மார்கழி மாதம் முடிவுற வேண்டும் என்று சொல்லி அந்த கட்டடத்தை முடிக்க கேட்டிருந்தார். ஆனால் அந்த கட்டடம் முடிவு பெறவில்லை. ஆனாலும் அது முடிவிட்டதாக அதற்கான அனுமதி சர்டிபிகேட் கொடுக்கப்பட்டது. அதன் பிறகு அந்த கட்டடம் அப்படியே இருந்தது, வேலைகள் நடைபெறவில்லை. நான் இந்த பாராளுமன்றத்திலே அந்த பிரச்சனையை எடுத்தபோது கௌரவ பிரதமர் அவர்கள் தான் அதை முடித்து தருவதாக உறுதி கூறினார். இப்போது அந்த கட்டடம் ஏறக்குறைய முடிந்துவிட்டது. இன்னொரு சிறு அழகுபடுத்தும் வேலைகள் நடக்கின்றது, அதன் பிறகு அது திறக்கப்படும். அதற்கு நான் எங்களுடைய பகுதி சுன்னாக பகுதி மக்கள் சார்பாக நான் பிரதமர் அவர்களுக்கு நன்றி தெரிவித்துக் கொள்கிறேன். எப்படி மனோகணேசன் அதற்கு ஆரம்பித்தாரோ அதே போல எங்களுடைய பிரதமர் அவர்கள் அதை முடித்து வைத்திருக்கின்றார்கள். இருவருக்குமே நான் நன்றி கூற வேண்டும். அதே போல உள்ளூராட்சி சபை தேர்தல்கள் நடத்தப்பட வேண்டிய ஒரு தேர்தல்கள் நடத்தாமல் 8 மாதத்துக்கு மேலாக இழுக்கப்பட்டுக் கொண்டிருக்கின்றது, நடத்தப்படவில்லை, பணம் இல்லை என்ற காரணம் கூறப்பட்டிருக்கின்றது. அது வேறு விஷயம். ஆனால் அந்த உள்ளூராட்சி சபையிலே வேட்புமனு தாக்கல் செய்த பலர் அரச உத்தியோகத்தர்கள் இருக்கின்றார்கள். சிலர் மீண்டும் வேலைக்கு போய் அதிகமானவர்கள் வேலைக்கு போய்விட்டார்கள். ஆனால் சிலருக்கு இன்னும் அவர்களுடைய படிகள் கொடுக்கப்படவில்லை. அது பலர் இருக்கின்றார்கள். அது ஒன்றால் அதனுடைய டீட்டெயில்ஸை நான் தர முடியும். அதை செய்வதற்காக பிரதமர் அவர்கள் கட்டாயமாக முயற்சி எடுக்க வேண்டும். ஏனென்றால் அவர்கள் நம்பி 8 மாதங்கள் இன்றும் தங்களுடைய படிகளை சம்பளத்தை எடுக்க முடியாமல் இருக்கின்றார்கள். அதை கட்டாயமாக பிரதமர்கள் கவனத்தில் எடுத்து அனைவரும் தேர்தல் வேட்புமனு தாக்கல் செய்த அனைவருக்கும் அந்த படிகள் கிடைப்பதற்காக உறுதி செய்ய வேண்டும் என்று கேட்கின்றேன். அதேபோல இந்த நடக்காத ஒரு தேர்தலுக்கு நிர்வாகம் செலவாக 940 மில்லியன் ரூபாய் செலவு செய்யப்பட்டதாக கணக்கு காட்டப்பட்டிருக்கிறது. இது நான் அங்கு பத்திரிகையிலே பார்த்த விஷயம். இவ்வளவு பொருளாதார நெருக்கடியிலே அது தனியே வேட்புமனுக்கள் எடுப்பதற்காக 940 மில்லியன் ரூபாய் செலவு செய்வது என்பது இது ஒரு விரயமாக வீண் விரயமாகத்தான் நான் பார்க்கிறேன். மிகப்பெரும் தொகையான பணத்தை விரயம் செய்யப்பட்டிருக்கின்றது. பல சந்தர்ப்பங்களிலே அரசியல்வாதிகள் விரயம் செய்கிறார்கள், ஊழல் செய்கிறார்கள் என்ற குற்றச்சாட்டுகள் தொகையாக வந்து கொண்டிருக்கும். இது பலர் இந்த அதிகாரிகள் செய்கின்ற விரயங்களை வீண் விரயங்களை ஊழல்களை கவனிக்காமல் விட்டுவிடுகிறார்கள். இதை இவைகளையும் நிச்சயமாக கவனிக்க வேண்டும் பிரதமர் அவர்கள். ஏனென்றால் அவருக்கு கீழே தான் இந்த முழுமையான நிர்வாக அதிகாரிகள் நிர்வாகம் முழுவதும் இருக்கின்றபடியால் இது பிரதமர் அவர்கள் மிக அக்கறையாக இந்த பொருளாதார மூச்சுக்கு ஜனாதிபதிகளுடன் செயற்பட்டு கொண்டிருக்கின்ற இந்த சந்தர்ப்பத்திலே இதை பொருளாதார மீழ்ச்சி என்பது எல்லாருமே ஒத்து செய்ய வேண்டிய ஒரு விஷயம். எல்லேரமாக ஒத்து செய்ய வேண்டிய விஷயத்திலே சிலர் செய்கின்ற பிழைகளால் இந்த பொருளாதாரம் மீழ்ச்சியிலே இருந்து பின்னடைந்து கொண்டிருக்கின்றது என்பது நிச்சயமான ஒரு விஷயம். மாகாணசபை தேர்தலை பற்றி சொல்லியிருக்கின்றோம். அதை நடத்துவதற்கான கட்டாயமான நடவடிக்கைகள் எடுக்க வேண்டும். அடுத்ததாக இன்னொரு விஷயம் ஒன்று, இந்த அம்பாறை மாவட்டத்திலே கல்முனை தமிழ் பிரதேச செயலகம் 2015 ஆம் ஆண்டு அப்போது இப்போது ஜனாதிபதியாக இருக்கின்ற அன்று பிரதமராக இருந்த கௌரவ ரணில் விக்ரமசிங்க அவர்கள் தமிழ் கட்சிகளுக்கு தொடர்ந்து உறுதியளிப்பார். அக்கவுண்டன்ட் கணக்காளர்களை நியமிக்கப் போகிறோம். அப்போது வஜிர அவர்கள் அமைச்சராக இருந்தால் அவரும் சொல்வார், ஓகே பேரும் தருவார், இன்ன பேர் நியமிக்கப்பட போகிறார் என்று. தமிழ் பாராளுமன்ற உறுப்பினர்களுக்கு உறுதியளிக்கப்படும். பின்பு முஸ்லீம் பாராளுமன்ற உறுப்பினர் ஒருவர் சென்று அழுத்தம் கொடுப்பார், இல்லை நியமிக்க கூடாது என்று. அது நியமிக்காமல் விடுபடும். மீண்டும் நாங்கள் செல்வோம், சென்று கதைக்கின்ற போது ஓம் நியமிக்கப்படும். பேந்து அதே முஸ்லீம் பாராளுமன்ற உறுப்பினர் நியமிக்க வேண்டாம் என்கின்ற போது நியமிக்கப்படாமல் விட்ட சந்தர்ப்பம். அதனால் அந்த சபை ஒரு சரியாக ஒழுங்காக நடக்காமல் இருக்கின்றது. பல உபசபைகள் இருக்கின்றன, அதுக்கு அக்கவுண்டன் போடப்படுகின்றது. உயர் பிரதேச அலுவலகங்களுக்காக தரம் உயர்த்தப்படுகின்றது. இது மிக நீண்ட கால கோரிக்கை. மிக நீண்ட காலமாக இந்த கோரிக்கைகளை தமிழர்கள் வைத்துக் கொண்டிருக்கின்றார்கள். அதை செய்ய முடியாத ஒரு நிலையிலே இந்த அரசாங்கம் இருக்கின்றது. வெறும் வாக்குகளுக்காக யாருடைய வாக்கு தேவை என்று யோசிக்கின்றார்களோ அந்த வாக்கு பக்கத்திலே நிற்கின்ற ஒரு நிலைமை இந்த நாட்டிலே இருந்து கொண்டிருக்கின்றது. இதையும் பிரதமர் அவர்கள் கவனத்தில் எடுக்க வேண்டும். அடுத்ததாக இந்த வவுனியா நெடுங்கேணி பிரதேசத்திலே வெடி வைத்த கல், அதிலே வந்து அன்ராஜபுர மாவட்டத்தைச் சேர்ந்த ஒரு பகுதியை கொண்டு வந்து அந்த அதிலே இருக்கக்கூடிய கிராம நிர்வாகிகள் உடன் சேர்க்கப்பட்டிருக்கின்றது. அந்த கிராமம் வந்து ஏறக்குறைய 30 கிலோமீட்டர் காட்டு பாதையால் வர வேண்டும் நெடுங்கேணி பிரதேசத்துக்கு, பிரதேச சபைக்கு ஏறக்குறைய 30 கிலோமீட்டர் காட்டுப்பாதையால் வர வேண்டும். அந்த மக்களே எழுதி கொடுத்திருக்கின்றார்கள், அந்த அன்ராஜபுர மக்களே எழுதி கொடுத்திருக்கின்றார்கள் பிரதேச சபையிலே, தங்களை விட்டு விடுங்கள், நாங்கள் மீண்டும் அன்ராஜபுரத்துக்கு போகின்றோம் என்று. அதை செய்வதற்கு இந்த அரசு தயங்குகிறது. ஏனென்றால் அங்கே ஒரு திட்டம் கொண்டு இருக்கின்றது. இப்போதல்ல, நீண்ட காலமாக அந்த திட்டத்தை உருவாக்க பார்க்கின்றார்கள். இந்த போகஸ் வேபா என்ற இடத்திலே ஏற்படுகின்ற குடியேற்றம், இந்த குடியேற்றத்தின் மூலம் பக்கத்து அன்ராஜபுரத்திலே இருக்கக்கூடிய நிலங்களை சேர்ப்பது, அதிலே இருக்கக்கூடிய மக்களை சேர்ப்பது, வெளி மாவட்டங்களில் இருந்து மக்களை கொண்டு வந்து குடியேற்றுவது, இதன் மூலம் வவுனியா மாவட்டத்தினுடைய குடி பரம்பலை மாற்றுவதற்கான முழுமையான முயற்சிகளும் எடுக்கப்படுகின்றன. இந்த முயற்சிகள் எல்லாம் எடுத்துக்கொண்டு ஒரு பொருளாதார வளர்ச்சியை பற்றியும் நாங்கள் பேசுவது நிச்சயமாக அது நடைமுறைக்கு சரிவராது. ஏனென்றால் தமிழ் மக்களை பொறுத்தமட்டில் முழு மரத்துடன் இந்த செயற்பாடுகளில் பங்கு பெற்ற வேண்டும். அவர்கள் முழு மரத்துடன் செயல்பாடுகளில் பங்கு பெற்றுவதென்றால் அவர்கள் சரியான முறையிலே நடாத்தப்பட வேண்டும், அவர்களுடைய அரசியல் அபிலாஷைகள் நிவர்த்தி செய்யப்பட வேண்டும். இதை நிச்சயமாக அரசாங்கம் செய்ய வேண்டும் என்று கேட்டு எனது உரையை முடிக்கிறேன். நன்றி, வணக்கம்.
நன்றி கரு விஜித வேறுகூட அடித்தாய காலையாக
கரு மூலாசனாருட மந்திரித்துமணி ராஜ்ய பரிபாலன சுதேச கட்டேத்து பலாசபாக பலாத்பாலன அமாத்தியான்சி வயசீர்ஷே விவாதிக்கரணம் இம்முகத்தே மைதானி சமஸ்த புரவேசி அந்தம ஹம புரவேசியக்ம உபதின முகத்தே சிட்ட மரணே தாக்பா ஜீவத்துன கால சீமாவத்துல விவித சேவாவன் சபேன விவித அவசியதாவியாங் இட்டுக்கிரியமட்ட மெதிஹத்துன வகேம மகஜனதாவகே சேவாவாங் அகண்டவ பவத்வாகினேயாம சந்தா விவித ஆயத்தன டிபார்ட்மெண்ட் அமாத்தியான்ச இவகேம விவித தலவல் நியோஜனீகரண நிலதாரி மே சியலுதினா சமஸ்த சமாஜேட்டம சேவா லபாதன அமாத்தியான்ச பிலிபந்தோ தமாய் அது தவசி சாகச்சக்கர கரு அக்ராமாத்திய தினேஷ் குணவர்தன மெத்திதுமா அமாத்தியவரா விதியட்டாத் ராஜ்ய அமாத்தியவரும் விதியட்ட ஜானக வாக்கும்புர கரு அமாத்தியதுமாத் இவகேம அசோக பிரியந்த அமாத்தியவரையா மே அமாத்தியான்சே கட்டைத்து கரகினியானவ அப்படி தக்கினவா விசால ஆயத்தன கணனாவாக் இவகேம ஆயத்தன டிபார்ட்மெண்ட்டு கணனாவாக் மே அமாத்தியான்சேட்ட தீர் விசேஷம் ராஜபாஷா டிபார்ட்மெண்ட்டு விஸ்ராம் வெட்டு டிபார்ட்மெண்ட்டு ரெஜிஸ்ட்ரார் ஜெனரால் டிபார்ட்மெண்ட்டு வகேம் டிஸ்ட்ரிக்ட் லேகம் காரியால விசிப்பாக் டிஸ்ட்ரிக்ட் விசிப்பாயம் மத்தியன் இவகேம பலாசபா கத்தோத் பலாத் கத்தோத் பலாத் நம ஏ பலாசபா ஏ நம இவகேம வியஸ்தாபித மண்டல ஏமனத்தான் ரஜேசத்து வியாபார் வகேம வியஸ்தாபிதா வியஸ்தாபித நவன ராஜ்ய அறமுதல் விஸ்ராம கியாங்கே பார அறமுதல் விஸ்ராம் வெட்டு பரமுதல் வகே அறமுதல் கணனாவாக் ராஜ்யசேவா அர்த்த சாதக அறமுதல் தேசிய நய சாண சங்கர்தன் அறமுதல் வகை சால அறமுதல் பிரமாணே இவகேமா பலாத் நமே இன்ன சேலும நிலதாரி இவகேமா டிஸ்ட்ரிக்ட் வல இன்ன திசாபத்தி துமல்லா பிராதேசிய லேகான் துமல்லாயத்துல சேலும நிலதாரி கிராம நிலதாரி சங்கர்த நிலதாரி சால நிலதாரி பிரமாண லங்காவே சாம பிரதேசாத்ம வெலதகன்ன நிலதாரி பிரமாண இவகே ஆயத்தன பிரமாண ராஜய பாவத்தாகினியாண்ட இவகேம சங்கர்தன கட்டித்து சந்தா மகஜன சேவாவா அகண்டவ பாவத்தாகினியாம சந்தா அத்தியாவசியமா அமாத்தியாசம் இது மே அமாத்தியாசே அடுத்தே கதாகரோட விசேஷம் மதக்கலயத்து காரணியாக்தியனோ பௌகே தவசக பலாத்பாலன மெத்திவர்ண சன்சோதன பணத் பௌத்கலிக மந்திரி யோஜனாவா கணு இப்ப தொலவத்த பிரேமநாத் தொலவத்த மந்திரித்துமா புத்கலிக யோஜனாவாக் விதிட்டு எதிரி பாத்கலாம் மைதானேக கவுரு பக்ச விபாக்ச திபாக்சேம யோகிம ரட்டி சீலும புரோசியம் பலாபுரத்துன யோஜனாவா பலாத்பாலன ஆயத்தன சந்தா தரங்க கரண் நத்தன் தருண நியோஜனைய சீட்ட விசிப்பாக் தக்வா அனிவாரிய கிரீம சந்தா மே யோஜனாவ கினா மே யோஜனாவ விசாய் விசித்துனே எக்கொலஹாய் தஹாய பார்லிமெண்ட் சம்மத்து விசித்துனே எக்கொலஹாய் தாஹத்து நிதா கதாநாயகத்துமா மிக அசங்கல் சாத மேக நீதி அப்பாட்டு பத்தலா தீன் இது அப்படி பலாபுரத்து வேணவா கரு அக்ராமாத்தி துமாத் பார்லிமெண்ட் ரதீசிட்டு மே மொஹத்தே மே தருண நியோஜனே பலாத்பாலன மெத்திவர்ணேதி இதா கடினமே எல்லமண மெத்திவர்ணேக்கதி மேக கிரியாத்மக ரண்டுக்கு முகத மிரட்டே தருணையான் அவியாவுது அத்தட்ட அவஸ்தா கணனாவக்தியனோ அணுவியாவுருதே தருண அசாகன கொமிஷன் சபாவாக் பீட்டேவு ஏகே முலிம்ம திபுனே கொலம்பட்டு கிரி அப்பட்ட கக்கிரிக்கு ஏகேனமே සම්පත් බෙදියාමේ විෂමතාවයන් ගැන සඳහන් කළා තිබුණා. මේ රටේ තියෙන සම්පත් සමානව ග්‍රාමීය නාගරික ભેදකින් තොරව බෙදෙන්නට ඕන. අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපනයේ සමාවස්ථාවන් නිර්මාණය වෙන්න ඕන. ඒ නිසා තමයි ජනතාවගෙන් බදු අය කරගෙන සහන අපේක්ෂා කරන අවදානම් සහිත පුද්ගලයන්ට සහන ආධාර වගේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තරුණයෝ බලාපොරොත්තු වෙන්නේ, තරුණයෝ විශේෂයෙන්ම බුද්ධිමත් අය, අනාගතය ගැන හිතන අය වර්තමානයට එහා. එතකොට මේ තරුණයන්ට මේ දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට පළාත් පාලන මැතිවරණය තුළින් අවකාශ ලබා දීම ඉතා වැදගත් වෙනවා. මම හිතන්නේ තරුණ මන්ත්‍රීවරයෙක් විදියට අපේ නීතිඥ ප්‍රේමනාථ දොළවත්ත මැතිතුමා හොඳ යෝජනාවක් ගෙනාවේ. ඒකට සියලුම දෙනා සහයෝග දුන්නා, පක්ෂ විපක්ෂ සියලු දෙනා මේකට උදව් කරනවා. ඒ නිසා ඒක ඊළඟ මැතිවරණයේදී ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි මතක් කරන්නට ඕන මේ වෙනකොට පළාත් සභා 9 පළාත් සභා මැතිවරණ තිබ්බේ නැහැ. ඒ අනුව මේ වෙනකොට පළාත් සභා විසිරිලා ආණ්ඩුකාරවරුන් තමයි පළාත් 9 පාලනය කරන්නේ. හැබැයි ඒ පළාත් 9 පළාත් සභා 9 ප්‍රධාන ලේකම්තුමා ඇතුළු ඒ අමාත්‍යාංශවල නිලධාරීන් සහ හැම අමාත්‍යාංශික ආයතනවල නිලධාරීන් ඉන්නෝ දේශපාලන අධිකාරියේ නියෝජනය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙන් කරන මුදල්, මධ්‍යම ආණ්ඩුවෙන් වෙන් කරන මුදල් ඒ පළාත් පරිපාලනයට වගේම පළාතේ සංවර්ධනය උදෙසා සාධාරණ විදියට වේදම් කරනවාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව 20-24 වර්ෂයේ විනිවිද භාවයෙන් යුක්ත වැඩපිළිවෙලක් සකස් කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ඒ වෙන් කරන මුදල් දිස්ත්‍රික්ක මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් වෙන් කරලා ඒකට සාධාරණයක් ඉෂ්ට කරනවා නම් ඉතා වැදගත්. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය විවිධ අංශවලට මේ මුදල් සාධාරණ බෙදියන්නට ඕන. අපි දන්නවා මේ වෙනකොට රටේ ආර්ථිකය තියෙන්නේ හොඳ තැනක නෙමෙයි. 20-22 වර්ෂයට වඩා 20-23 වර්ෂය අපිට සතුටුදායක මට්ටමකට එන්න පුළුවන් මට්ටමකට රටේ තත්ත්වය සකස් වෙලා තියෙනවා. දැන් පෝලිං ක්‍රමේ නැති වෙලා තියෙනවා. අපි දන්නවා ඉන්ධන පෝලිං තිබුණා, ගෑස් පෝලිං තිබුණා, කිරිපිටි පෝලිං තිබුණා, විදුලිය දිනකට පැය 6-7 කපලා තිබුණා. දැන් මේ වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා රට යථා තත්ත්වයකට පත් වෙනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය සේවකයෝලු විශාල අරගලයක් අරගෙන ගියා වැටු වැඩි කරන්නට කියලා. නමුත් ඒ අය ඉල්ලන වැටු ප්‍රමාණය වැඩි කිරීමට නොහැකි වුණත්, 20,000ක් දෙන්න බැරි වුණත් 10,000ක් දීමට මේ වෙනකොට රජයේ අයවැය යෝජනා කරලා තියෙනවා. විශ්‍රාමිකයන්ට 2,500ක ජීවන වියදම් දීමනාවක් යෝජනා කරලා තියෙනවා. ඉතින් අපි දකිනවා මේ ජීවන වියදමට ඔරොත්තු දෙන්න බැරි ජීවන මට්ටමක් ජීවත් වන මේ රටේ ජනතාවට වැදගත්. ඉතින් ඒ වගේම අපි දන්නවා විශ්‍රාම වැටුප් ගෙවන්න විශාල මුදලක් වැය වෙනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය සේවකයන් සඳහා මාසෙකට බිලියන 93ක් වැය වෙනවා. මේ විදිහට මේ වැයවීම බැලුවම රටේ ආදායමට වඩා වියදම වැඩි. ඒ නිසා ඒ ආදායම එකතු කරගෙන වියදම කළමනාකරණය කරලා මේ රටේ ජනතාව රජය මූණ දීලා තියෙන අභියෝගය ජය අරගෙන 20-24 මේ රටේ ජන ජීවිතය ගොඩනගා ගන්න සියලු දෙනා කටයුතු කරන්නට. ඒ සඳහා පළාත් පාලන පළාත් සභා අමාත්‍යාංශයත්, රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු අමාත්‍යාංශයක් විශාල කාර්යභාරයක් කරනවා. අපි දෛනික ජීවිතයේ ගත්තොත් මම සාමාන්‍ය විදියට සඳහන් කරොත් අපි දකිනවා උප්පැන්න සහතිකයක් ලබා ගැනීම, විවාහ සහතිකයක් ලබා ගැනීම, ආදායම් සහතික ගැනීමට හදිසි අවශ්‍යතාවයකදී ග්‍රාම නිලධාරි සහතික ලබා ගැනීමට, ආදායම් බලපත්‍ර ලබා ගැනීමට, දෛනික ජීවිතයේ මිනිසුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් දේව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීමට, ඒ වගේම අපේ අලවත්තගොඩ අලවත්තවල මන්ත්‍රීතුමා සඳහන් කරපු විදිහට අපි දන්නවා මේ රටේ ජනතාව ඉඩම් ප්‍රයෝජනෙට ගත්තත් දීමනා පත්‍රයක් නැති, ඒ වගේම බලපත්‍රයක් නැති බොහෝ පිරිස ඉන්නවා. එඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා විශාල කාර්යභාරයක් කරනවා මේ දීමනා පත්‍ර සකස් කිරීම සහ ඉඩම් ඔප්පු නැත්නම් බලපත්‍ර ලබා දීම සඳහා. ඒ සඳහා වැඩි වැඩියෙන් අවධානය යොමු කරලා මේ අයවැයේ තියෙන ඉලක්කය සම්පූර්ණ කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විශේෂ කාර්යභාරයක් තියෙනවා. ඉතින් මේ විදිහට බැලුවොත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ඒ ජන ජීවිතයට අවශ්‍ය වන අවශ්‍යතා සොයලා බැලීමත් සංවර්ධන කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීමටත් ඒ වගේම ජනතාව එදිනදා මුහුණ දෙන අවශ්‍යතාවයන් වගේම ඒ අය දෛනික ජීවිතයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් විශාල මෙහෙයක් ඉෂ්ට වෙනවා.
ගෞරවනීය මහත්මයා,
ඒ නිසා මම අවසන් වශයෙන් මතක් කරනවා රාජ්‍ය පරිපාලන ආසදේශ කටයුතු අමාත්‍යාංශෙත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශෙත් විශේෂ අවධානය යොමු කරලා ජනතාවගේ ඒ නොවිසඳලා තියෙන ගැටලු විසඳීමටත් ඒ ජන ජීවිතය ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා ජන ජීවිතය ඉහළට නංවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නට මේ අමාත්‍යාංශ දෙක විශේෂ කාර්යභාරයක් 2024 වසරේ කරයි කියලා අපි විශ්වාස කරා. බොහොම ස්තුතියි.
සුදී ගරු අමාත්‍යතුමා, ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා, උතුමාට විනාඩි 13ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, අපේ රටේ රාජ්‍ය මෙහෙවන ප්‍රධාන කොටස තමයි රාජ්‍ය සේවකයෝ. නමුත් රාජ්‍ය සේවකයන් අද ජීවත් වෙන්න බැරි ඉතාම අමාරු තත්ත්වයකට වැටලා තියෙනවා. පහුගිය අවුරුද්දේ ජූලි මාසේ වෙනකොට ලිටරයක් රුපියල් 12ට තිබුණේ, පෙට්‍රල් ලිටරේ රුපියල් 117ට තිබුණේ, දැන් ඒක රුපියල් 356යි, බිත්තරේ රුපියල් 45යි, ඩීසල් ලීටරේ රුපියල් 105ට තිබුණේ, දැන් ඒකත් 356යි, ලාම්තෙල් ලීටරේ රුපියල් 84ට තිබුණේ, අද රුපියල් 249යි. හැමදේම මිල වැඩි වෙලා තියෙනවා. ආදායම් 7-5ක්වත් වැඩි වුණේ නැහැ. බඩු මිල වැඩි වුණා, සේවා මිල වැඩි වුණා. සීනි කිලෝ එක රුපියල් 98ට තිබිච්ච එක අද රුපියල් 340යි 350යි. රුපියල් 65ට තිබිච්ච හාල් කිලෝ එක රුපියල් 235යි 40යි. සමේ ආදායම් 7-5ක්වත් වැඩි වෙන්නේ නැතුව වියදම 3-4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේකෙන් රාජ්‍ය සේවකයන්ට දැන් ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න අමාරු. ඒක මේ ආණ්ඩුව දන්නවා. හැබැයි ආණ්ඩුව එකට මොකක්ද දීලා තියෙන පිළියම? ඉතා පැහැදිලිව ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පහුගිය දිනවල වර්තාවක් ඉදිරිපත් කරා. ඒ වර්තාව අනුව ඉතා පැහැදිලිව කියනවා 4 දිනකින් යුක්ත පවුලක් මාසයක් ජීවත් වීම සඳහා රුපියල් 74,000ක වියදමක් ඕනි කියලා. රුපියල් 74,000ක ආදායම ලැබෙන රාජ්‍ය සේවකයෝ කීයෙන් කීදෙනාද ඉන්නේ? සාමාන්‍යයෙන් ගත්තොත් උපාධිධාරී රජයේ සේවකයෙක්ගේ මූලික වැටුප රුපියල් 31,900යි. දැන් ඒකෙනුත් ආණ්ඩුව අර වැන්දබුහා අනද්දරු අරමුදලට කපා ගන්න එක 6% තිබිච්ච එක 8%ට වැඩි කරා. රුපියල් 30,000ක් වැටුපක් ගන්න කෙනෙක් දැන් මේ 6% 8% දක්වා වැඩි කරාම රුපියල් 600ක් අනිවාර්යෙන් මාසෙකට ඒකෙන් කැපෙනවා. රුපියල් 60,000ක් පඩි ගන්න කෙනාට රුපියල් 1,200ක් කැපෙනවා. ඉතින් විශ්‍රාම වැන්දබු අනද්දරු අරමුදලට මුදල් කප්පාදු කරන්නේ ඇත්තටම ඒ සේවකයාට ඒක මෑත භාගයේදී ලැබෙන්නේ නැහැ. විශ්‍රාම ගිහිල්ලා විශ්‍රාම යන කාලේ වෙනකොට අවුරුදු 25ට අඩු ළමයෙක් හිටියොත් එහෙම නැත්නම් තමන්ගේ කලත්‍රය ජීවත් වුණොත් ඔහු මිය ගියාට පස්සේ ඒ කලත්‍රයට ලැබෙන්නේ. එහෙම නැත්නම් ලැබෙන්නේත් නැහැ. ඉතින් මෙහෙම තියෙද්දී දැන් ඇත්තටම ආණ්ඩුව කරේ රජයේ සේවකයාට සල්ලි ටික කොල්ල කපුවේ. සොච්චම් 10,000ක් දෙනවා කියලා කිව්වට හරි පැහැදිලිව බාණ්ඩ හා සේවා වලට ගහන බද්දෙන් ආණ්ඩුව අපේක්ෂා කරන ආදායම බිලියන 1094යි. හැබැයි රජයේ සේවකයන්ට අප්‍රේල් මාසෙ ඉඳලා දෙන්නම් කියන රුපියල් 10,000ෙන් 10,000ට යන්නේ බිලියන 133යි. බිලියන 133ක් දීලා බිලියන 1094ක් මේ පරිප්පු සීනි තේකොළ ටික වැඩි කළා ආණ්ඩුව උපය ගන්න. මේක සාධාරණ නෑ. ඒ නිසා තමයි රජයේ සේවකයෝ දිගින් දිගටම කියන්නේ 4 දිනකින් යුක්ත පවුලකට ජීවත් වෙන්න මාසෙට රුපියල් 74,000ක් වියදම් වෙනවා නම් අද මේ ලැබෙන සොච්චන් වැටුපෙන් ජීවත් වෙන්න බෑ. ඒ නිසා අවම වශයෙන් ජනවාරි මාසෙ ඉඳලා රුපියල් 20,000ක දීමනාවක් වැටුපට එකතු කරන්න කියලා. දැන් ආණ්ඩුව ඒකට අහුම්කන් දුන්නේ නැහැ. සීමලා පිටිය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කොහෙද පිටතන කිව්වා 5,000ක් ජනවාරි දෙනවා කියලා. හැබැයි පාර්ලිමේන්තුවේ අද ඒක කවුරුත් කිව්වේ නැහැ වගකීමෙන් 5,000ක් දෙනවා කියලා. ඒතර ඒක පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. 5,000 නෙමෙයි ඇත්තටම 20,000ක්වත් අවම වශයෙන් වුණා. වතුකම්කරු ජනතාව පහුගිය දවස්වල රුපියල් 1000ක් බොහොම අමාරුවෙන් අරගල කරලා දිනාගත්තා. අද රුපියල් 1000න් දවසට ජීවත් වෙන්න පුළුවන්. අවම වශයෙන් රුපියල් 2000ක්වත් එන්න ඕනේ වතුකම්කරුවගේ වැටුප. නමුත් එහෙම තත්ත්වයක් නැහැ. එනිසා මේ තියෙන සොච්චන් වැටුපෙන් රාජ්‍ය සේවකයන්ට ජීවත් වෙන්න බෑ. ඉතාම අමාරු තත්ත්වයක ඉන්නේ. එනිසා වහාම ජනවාරි මාසේ ඉඳලා රුපියල් 20,000ක්වත් අවම දීමනාවක් ලබා දෙන්න කටයුතු කරන්න මේ අයවැය අවසන් වෙනකොටත් ඒ තීන්දුව ගන්න කියලා මම අවධාරණය කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම ඇත්තටම දැන් නතර වෙලා තියෙනවා. අලුතෙන් බඳවා ගන්නෙම නැහැ. ඒ වගේම තමයි 2016 ඉඳලා මේ අලුතෙන් බඳවා ගන්න අයට පූර්ණ විශ්‍රාම වැටු පිවිකමක් නැහැ. රනිල් වික්‍රමසිංහ එදා අගමැතිවරයා විදිහට කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා, ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තා. 2006 ජනවාරි වලින් පස්සේ බඳව ගන්න රාජ්‍ය සේවකයන්ට පූර්ණ විශ්‍රාම වැටු පිවිකම නැහැ කියලා. ඒ වෙනුවට වාක්‍යයක් දාලා තියෙනවා පත්වීම් ලිපියේ. දායක විශ්‍රාම වැටුප්ප තමයි හිමිකම තියෙන්නේ. ඒ ලැබෙන විශ්‍රාම වැටුප් පිළිබඳ ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමේ තීන්දුවක් මත තීරණය කරනු ලැබේ. ඇත්තරම නිශ්චිත නැහැ, අවිනිශ්චිතයි. ඉතින් මේ தත්ත්වය තුළ තමයි රාජ්‍ය සේවකයෝ 114 වැඩි ප්‍රමාණයක් අද රස්සාව කරන්නේ. ඒතකොට තෘප්තියක් නැහැ. රැකියාවේ තෘප්තියක් තිබුණොත් තමයි රැකියාව හරියට කරන්නේ, සේවාව හරියට සපයන්නේ. අද ඒ සේවාව නිවැරදිව ලැබෙන්නේ නැති ප්‍රධාන හේතුවක්. ඒ වගේම තමයි මේ පුරප්පාඩු පිළිබඳ ප්‍රශ්නේ. බොහෝ ආයතනවල ඒ පුරප්පාඩු කාලයක් තිස්සේ පුරවන්නේ නැතුව තියෙනවා. ඒ නිසා ඉන්න නිලධාරියට ඉන්න රජයේ සේවකයට ඒවා වැඩ ආවරණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ග්‍රාම සේවක මහත්තුන්ගේ ප්‍රශ්නේ ගත්තොත් අගමැතිතුමා මද උදේ පාන්දර කව 14,000 3,000ක් තවමත් පුරප්පාඩු කියලා. ඉතින් 2016 විතර ග්‍රාම සේවක විභාගයක් තිබුණා. විභාගයේ ප්‍රතිඵල ඇවිල්ලත් ගොඩක් කල් වෙනවා. නමුත් බඳවා ගැනීම කරේ නැහැ. ඉතින් අද වෙනකන් ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. හැමදාම කැරට්ටාලේ වගේ දෙන්නම් දෙන්නම් කියනවා. දැන් ග්‍රාම සේවක මහත්තුරුන්ගේ ප්‍රශ්නේ ඉතා පැහැදිලිව ආණ්ඩුව හැම එකක්ම පිළිගන්නවා. ගමේ ප්‍රධාන පරිපාලන නිලධාරියා තමයි ග්‍රාම සේවක නිලධාරියා කියන්නේ. 1963 මැයි මාසේ පටන් ගත්ත මේ ග්‍රාම සේවා වෘත්තිය අද වෙනකොට ඇත්තටම ඒ ග්‍රාම සේවක මහත්තුරුන්ට නෝනවරුන්ට එපා වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. කාර්යාලයක් පවත්වගෙන යන්න රුපියල් 1500ක් මාසෙට කියනවා. රුපියල් නාගරිකයෝ නම් රුපියල් 1500යි, ග්‍රාමීයෝ නම් රුපියල් 1500ක්වත් නැහැ. අද කොහෙද සභාපතිතුමා රුපියල් 1000ට මාසෙට කුලියට කාමරයක් දෙන්නේ? ග්‍රාම සේවක නිලධාරී කාර්යාලයක්. මේ නාගරික බස්නාහිර පළාතේ කොහෙද රුපියල් 1500ට ග්‍රාම සේවක නිල කාර්යයක් පවත්වන්න දෙන්නේ? මුළු අවුරුද්දටම ලිපි ද්‍රව්‍ය සඳහා රුපියල් 1500ක සොච්චමක් දෙන්නේ. ලිපි ද්‍රව්‍ය ගන්න පොත් පැන්සල් ටිකක් ගන්න පුළුවන් අවුරුද්දකටම. 2002 පස්සේ ග්‍රාම සේව නිලධාරීන්ගේ කාර්යාල වලට උපකරණ ලැබිලා නැහැ. 2002 තමයි යම් ප්‍රමාණයක් හරි ලැබුණේ. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ ග්‍රාම සේව නිලධාරීන් තමන්ගේ මේ සේවාව අතෘප්තියෙන් කරනවා. කිසිම තෘප්තියක් නැහැ. පැය 24ම වැඩ කරනවා. 24 පැය සේවාවක් තියෙන්නේ ග්‍රාම සේව නිලධාරී වෘත්තිය. හැබැයි ඒ ග්‍රාම නිලධාරීන්ට සලකන්නේ ආණ්ඩුව ඉතාම නොසලකිලිමත් ආකාරයෙන්. ඒ අය දිගින් දිගටම ඉල්ලා සිටින දෙයක් තමයි එයාගේ සේවා ව්‍යවස්ථාව පිළි අරගෙන MN5 වැටුප්තලයේ පිහිටවල විශ්‍රාම වැටුප් කොමිසම එකඟතාවය අරගෙන මේ වැටුප්තලයේ පිහිටවල ඒ අයගේ ගරුත්වය, රැකියාවේ ගරුත්වය ආරක්ෂා කරන්න. නමුත් අද වෙනකන් පොරොන්දු විතරයි. ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබිලා නැහැ. ඒ නිසා මම අවධාරණය කරන ආණ්ඩුවට වහාම මේ ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව අනුමත කරලා එයට නිශ්චිත සේවා ව්‍යවස්ථාවක පිහිටවල එය නිවැරදි වැටුප්තලයක පිහිටවල මේ රංකව පුරාම තියෙන පුරප්පාඩුව පුරවන්න වහම මැදිහත් වෙන්න කියන එක අවධාරණය කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නේ කාලයක් තිස්සේ දිග්ගැහිමින් තියෙනවා. 1997 විශ්‍රාමගත්ත ගුරු විදුහල්පතිවරුන්ගේ විශ්‍රාම වැටුප් විසමතා ප්‍රශ්නේ තාම විසඳලා නැහැ. එනේන ආණ්ඩු පොරොන්දු දෙනවා, නමුත් විසඳන්නේ නැහැ. ඒ වගේම තමයි විශ්‍රාමිකයන්ට ලැබිච්ච හිමිකමක් අයිතිය 2016-2020 කාලය තුළ විශ්‍රාම ගිය ඒ විශ්‍රාමිකයන්ට ප්‍රධාන පත්‍රයකින්ම දීපු අයිතියක් තමයි ඔවුන්ගේ ඒ වැටුප් දීම නම. නමුත් 2020 ජනවාරි මාසේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙච්ච ගමන් ආණ්ඩුව තීන්දුවක් ගත්ත, චක්‍රලේඛනයක් ගැහුවා, වහම ඒක නතර කරන්න. දැන් අවුරුදු 4ක් වෙනවා. මේ වෙනකොට ගොඩක් විශ්‍රාමිකයෝ මිය ගිහිල්ලත් ඉවරයි. දැන් ජීවතුන් අතර නැහැ. කනගාටුවට කරුණාගරු සභාපතිතුමනි, හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකතුමත් ඉන්නව මෙතන. හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂතුමකටත් මේ විශ්‍රාම වැටුප් දීමනාව අහිමි වෙලා තියෙනවා. ඒක අයිතියක්. ඒක මේ වෙනම දීපයක් නෙමෙයි. ඒක එල්ලපියක් නෙමෙයි. ඒක එයාට ලැබිය යුතු අයිතියක් තියෙනවා. නමුත් අද වෙනකන් ඒ ප්‍රශ්නේ විසඳලා නැහැ. ඒක දිග්ගැසීමින් යනවා. ඉතින් හැමදාම කියනවා මේක විසඳනවා කියලා. අදත් ගරු අගමැතිතුමා ඇමතිවරයා විදිහට පොරොන්දුවක් දුන්නා ඒක විසඳනවා කියලා. නමුත් විසඳෙන්නේ නැහැ. ඒ වගේම තමයි විශ්‍රාම ගියාට ප්‍රශ්නේ ඒ රාජකාරිය කරපු කාලේ ඒගේ වැටුපෙන් එයට ලැබෙන මේ ග්‍රැටිවිටි එක ගන්න අද මාස ගණන් පෝලිමින්. සමහර තැන්වල අවුරුද්දක් විතර සමහර විශ්‍රාමිකයන්ට ග්‍රැටිවිටි එක ලැබිලා නැහැ. ග්‍රැටිවිටි එක සාමාන්‍යයෙන් ඉස්සර විශ්‍රාම ගිහිල්ලා පුංචි කාලයක් ඇතුළත සතියක් දෙකක් ඇතුළත ලැබෙනවා. හැබැයි අද මාස 6ක් මාස 8ක් සමහර අය අවුරුද්දක් විතර කාලයක් පොලිමේ ඉන්නවා. පොලිමේ ඉන්න ඕනි ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් තත්ත්වයේ තියෙන්නේ එතන තවමත් ඒ ප්‍රශ්නේ નિවරදිව කළමනාකරණය කළ විසඳන්න ආණ්ඩුව සමත් වෙලා නැහැ. ඒ වගේම තමයි විශ්‍රාමිකයන්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දීපු බැංකුවෙන් යම් සහනයක් ලබා දුන්නා. බැංකු පොලිසියට පහළව කරලා එයට තමන්ගේ විශ්‍රාම බැටුප බැංකුවේ දාලා තමන්ගේ බෙහෙත් තේ ටික තමන්ගේ වයවුරුදු වුණාට පස්සේ ජීවත් වෙන්න පුංචි හෝ සහනයක් ලැබිච්ච ක්‍රමයක් තමයි ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම 15%ක පොලියක් දීපේ. මහමුත් පහුගේ ආණ්ඩුව මොකද කරේ? මේ 15% ඒ පොලිය අහෝසි කරා. අහෝසි කරපු වෙලාවේ කිව්වා නැවත මේක ඇති කරනවා. මට මතකයි මම මේක ප්‍රශ්න කරාම පොරොන්දුවක් දුන්නා ඇති කරනවා කියලා. නමුත් අද ඒක එහෙම නැහැ. නිසා වයසට ගිහිල්ලා ඇත්තටම කර කියා ගන්න බැරිව ඉන්නකොට අර තමන් පුළුවන් කාලේ හම්බ කරපු එක බැංකුවෙන් දාලා ඒ පොලියෙන් තමයි බෙහෙත් ටික ගන්න ජීවත් වෙන්නේ. හැබැයි ඒකට ලැබෙන පොලියත් ආණ්ඩුව කපා හැරලා තවම ඒ පොලිය වැඩි කරන්න ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තේ නැහැ. ඒ නිසා මම ඒකත් අවධාරණය කරනවා වහාම ඒකට මැදිහත් වෙලා ක්‍රියාමාර්ග ගන්න කියලා.
ඒ වගේම ප්‍රතිතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් කාර්යයක්
තිබෙනවා. ගරු සභාපතිතුමනි, ඒ වගේම මම මතක් කරන්න කැමති මේ විශේෂයෙන්ම බඳවා ගැනීමේදී විවිධ ආයතන තුල මේ තියෙන පුරප්පාඩු පුරවන්න වහාම මැදිහත් වීමක් වෙන්න ඕනි. වගේම විශේෂයෙන්ම කඳුකරේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හිඟය. දෙමළ භාෂාවෙන් රාජකාරී කරන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල උපකාර්යාල පිහිටවල නැහැ. සමහර තැනක දෙහික ගොඩනැගිලි පිහිටවල තියෙනවා. නමුත් ප්‍රමාණවත් නිලධාරීන් පත් කරලා නැහැ. ඒ නිසා අඹගමුව නුවරඑළිය වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තලවකැලේ නොමුඩ් වගේ ප්‍රදේශවල විශාල ජනගහනයක් ඉන්නවා. 225,000ක් විතර ඉන්නවා අඹගමුව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල. හැබැයි තියෙන එකම එක කාර්යාලයයි දුර ගෙවාගෙන යන්න ඕනි තමන්ගේ රාජකාරී කරගන්න. ඒවෙත් ප්‍රමාණවත් නිලධාරීන් නැහැ නිසා අමාත්‍යංශ විශේෂපත්ති නිසා වහම ඒවා විධිමත් කරන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටින අතර අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, මේ ඡන්දය පිළිබඳ ප්‍රශ්නේ දිගින් දිගටම ආණ්ඩුව මැතිවරණ කල්දම්මෙන් යනවා. පළාත් පාලන ආයතනවල ඡන්දය දැන් මාස ගාණක් වෙනවා කල් දාලා තියෙනවා. දැන් අයවැයෙන් සල්ලි වෙන් කරලා තියෙනවා. දැන් කෝටි බිලියන 11ක් වෙන් කරලා තියෙනවා. ඒ නිසා දැන් තියෙන ආණ්ඩුවට හරි පැහැදිලිව මේ ඡන්දය පවත්වන්න. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම. ඒ නිසා පළාත් පාලන පළාත් සභා විෂයපතේ ප්‍රධාන වගකීමක් තමයි නිසි කලට මේ ඡන්දය පවත්වන එක. ආණ්ඩුවෙන් මුදල් අමාත්‍යාංශයෙන් දැන් ලබන අවුරුද්ද සඳහා ඡන්දයට සල්ලි වෙන් කරලා තියෙනවා නම් දැන් ආණ්ඩුවට සල්ලි නැහැ කියලා ඡන්දය කල් දාන්න කිසිඳ හේතුවක් නැහැ. ජනාධිපතිවරයා කියනවා ඊළඟ අවුරුද්දේ තියෙන ජනාධිපතිවරණේ ඊට පස්සේ මහමැතිවරණේ කියලා. ඒක එතුමා කියන දෙයක් නැහැ. ඒක විවස්ථාවේ තියෙන නීතිය. විවස්ථාවේ තියෙන නීතිය අනුව අනිවාර්යෙන් ජනාධිපති ඡන්දය තියන්නම ඕනි. ලබන අවුරුද්දේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා පවත්වන්න ඕනි. ඒකට වංගු ගහන්න බෑ. ජේ.ආර්. ජයවර්ධන මාමණ්ඩිටත් බැරුණා ඒකට වංගු ගහන්න. ඒක අහෝසි කරන්න බැරි වුණා. ඒ නිසා තමයි පාර්ලිමේන්තු මැතිවරණේ කල් දැම්මේ ඊනියා ජනමත
ලාම්පු
කලගෙඩි සෙල්ලමෙන්. හැබැයි ජනාධිපතිවරණේ කල් දාන්න බෑ. ඒක අලුතෙන් කියන්න දෙයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ නිසි කලට පැවැත්විය යුතු විවස්ථාවට අනුව පැවැත්විය යුතු පළාත් පාලන ඡන්දේ. ඒ පළාත් පාලන ඡන්දේ පවත්වන්න දැන් කිසිදු බාධාවක් නැහැ. ඡන්දෙට අදාළව ලබන අවුරුද්ද මැතිවරණ කොමිසමට සල්ලි වෙන් කරලා තියෙනවා. ඒ නිසා වහාම මැතිවරණය පවත්වන්න. ඒක තමයි රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒ අයිතිය උල්ලංඝනය කරන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. වහාම මැතිවරණ පවත්වන්නයි අවධාරණය කරමින් මානතර.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඔව් ගරු අමාත්‍යතුමා අශෝක ප්‍රියදමන් ගරු අමාත්‍යතුමා.
ගරු මූලාසනයේ සභාපතිතුමනි, අපේ විජිත හේරත් මැතිතුමා ගෙනාපු කාරණාවකට උත්තරයක් දෙන්න නැත්තම් වැරදි මතයක් සමාජගත වෙනවා. එතුමා කියන කතාව අපි පිළිගන්න උද්දමනය නිසා රාජ්‍ය නිලධාරින් මේ රටේ සමස්ත ජනතාවටම අපහසුතාවයන් වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ කාරණාව මැඩ පැවැත්වීමට විශේෂයෙන්ම අපේ විෂයපතේ ග්‍රාම නිලධාරින්ගේ 2016 එතුමා කිව්වා විභාගයක් තියලා ප්‍රතිඵලාවේ නැහැ කියලා. ඒක නම් මම දන්නේ නැහැ. නමුත් 2021 අයදුම් කරපු සියලුම අපේක්ෂකයන්ට අපේක්ෂිකාවන්ට දෙසැම්බර් මාසේ 2 වෙනිදා තරඟ විභාගයේ පවත්වලා 2038ක් නව තනතුරු සඳහා පත්වීම් දෙන්නට සූදානම් කරලා තියෙනවා. ඒ නිසා ඒක කලබල කරලා නතර කරන්න යන්න එපා. ඒක රටට අවශ්‍යයි. අනිත් කාරණාව තමයි දීමනා පිළිබඳව අපි මේ සභාවේ පත්තරේට ටීවී එකට කතා කරේ නැතුණාට අපේ අමාත්‍යංශය වගේම අපේ දිසාපතිතුමාලා දිසාපති සමුළුවට ගෙනල්ලා මේ යෝජනාව ස්ථිර කරලා අපේ අමාත්‍යංශ ලේකම්තුමා කමිටුවක් පත් කරගත්ත වාර්තාවක් දෙන්න කියලා. ඉතින් මාස දෙකක් විතර නම් කමිටු වාර්තාව ලැබුණේ නැහැ. ඒක ලැබුණා නම් අපිට ඉදිරියට යන්න තිබුණා. මේ අයවැයට ගෙනියන්නත් තිබුණා. කමිටු වාර්තාව ලැබුවාම ග්‍රාම නිලධාරියුන්ගේ දීමනා පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරේ. තුමා රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සොයලා බලලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරන්නට කටයුතු කරනවා. බොහොම ස්තුතියි.
ගරු ඩීබී හේරත් අමාත්‍යතුමා, ඔබතුමාගේ වැඩි 10ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි මුල් ආසනාරූඪ ගරු සභාපතිතුමනි. අද අපි විවාදයට ලක්වන මාතෘකාව විශේෂයෙන් මේ රටේ රාජ්‍ය පරිපාලනයට අදාළ වෙන අතිශයින් වැදගත් වෙච්ච රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට අදාළ වැසීසේ අපේ මේ වැඩ කටයුත්තට නායකත්වය දෙන්නේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. අපි දන්නවා පළපුරුදු දේශපාලන නායකයෙක් හැටියට වගේම රටට හිතකර තීන්දු තීරණ ගන්න නායකත්වයක් දුන්නු ඉතිහාසයක් තියෙන අගමැතිතුමා මේ අමාත්‍යාංශය තාමත්ම නිවැරදිව පවත්වාගෙන යන්නට විශාල මහන්සියක් දරනවා. එතුමට සහයෝගය දක්වන්න රාජ්‍ය ඇමතිවරු දෙපළක් ඉන්නවා. ජානක වක්කුඹුර ඇමතිතුමත්, අශෝක ප්‍රියන්ත මැතිතුමත්, තරුණ මහජන් නියෝජිතය හැටියට ඒ කාර්යක්ෂම සේවාව ඉටු ගන්න විශාල මහන්සියක් දරනකොට රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සැලකිල්ලට අරගෙන උපරිම මට්ටමින් ලැබෙන මුදල් ප්‍රතිපාදන කළමනාකරණය කරන ආකාරය පිළිබඳව අපිට හරි අවබෝධයක් තියෙනවා. අපි මේ අමාත්‍යාංශය පිළිබඳව කතා කරනකොට ගරු සභාපතිතුමනි, රටේ පාර්ලිමේන්තුව, ඒ වගේම පළාත් සභාව, ප්‍රාදේශ සභාව වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආදී විවිධ ආයතන ඍජුවම මහජනතාවට බද්ධ වෙන, මහජනතාවගේ ප්‍රශ්නත් එක්ක කටයුතු කරන ආයතන වල පරිපාලන ක්‍රියාවලිය පිළිබඳව තමයි මේ අමාත්‍යාංශයට පැවරෙන්නේ. අපි දන්නවා රටේ මිලියන 1.3ක් විතරින් රාජ්‍ය සේවකයන් සුවකීය වගකීම ඉටු කරන්න ඒ ස්ථානවලට පත් වෙන්නේ ඔවුන් ලබන අධ්‍යාපන පසුබිම, අධ්‍යක්ෂීම්, ඒ වගේම වෘත්තීය ක්‍රියාකාරකම් එක්ක මේ ජනතාවගේ උමනාවල් පිළිබඳව නිසි අවබෝධයක් ඇතිව තමයි ඒ ආයතනවල කටයුතු කරන්නේ. ආයතන ප්‍රධානීන් සුවකීය වගකීම් ඉටු කරනකොට ඒ හා සම්බන්ධ විශාල පිරිසක් මේ ක්ෂේත්‍රවලට දායක වෙන එක පිළිබඳව අපි හොඳට අපිට අවබෝධයක් තියෙනවා. මේ පසුබිම තුළ වර්තමානයේ අද මධ්‍යම රජය නියෝජනය කරන මේ පාර්ලිමේන්තුවේ 225 දෙනෙක් ගන්න ජාතික ප්‍රතිපත්තිය, ඒට සමගාමීව පළාත් සභාව, ඒ වගේම ප්‍රාදේශ සභාව, මහජන නියුතු නැතුව ඒ ආයතන වලින් මහජනතාවට වෙන්න සේව ඉටු කරන්න විශාල මහන්සියක් දරනවා. අපි දන්නවා පළාත් සභාවද මන්ත්‍රීවරු නැහැ. හැබැයි ගරු ආණ්ඩුකාරතුමාලගේ නායකත්වය තුළ ඒ පරිපාලන තන්ත්‍රයේ ප්‍රධාන ලේකම්තුමා, ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු එකතුලා කටයුතු කරනවා. ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්න ඕන වයඹ පළාතේ අපේ ආණ්ඩුකාරතුමා එක්ක, විශේෂයෙන් ලක්ෂ්මණ යාපා බෙවර්ධන මැතිතුමත් එක්ක මහජන නියෝජිත හැටියට අපි බොහොම සමීපව කටයුතු කරද්දී එතුමාගේ නායකත්වය සහ නිලධාරීන්ගේ සේවය මේ මධ්‍යම රජයේ ගන්න ප්‍රතිපත්තියත් එක්ක සමපාත කරන්න මාන්සියක් ගන්න. මේක තමයි වෙන්න ඕන කාරණාව. අද මධ්‍යම රජය ක්‍රියාත්මක කරන ක්‍රියාකාරකම් මහජනතාව අතරට යනකොට මේ මං ඉස්සෙල්ලා කියාපු ආයතන සියල්ලම ඒ කළමනාකරණය හරියට කරොත් අපිට පුළුවන් මේ සහයෝගය ලබා දෙන්න. ඒක එහෙම කරනකොට අපිට පවතින බරපතල ගැටලුව තමයි මේ රාජ්‍යයේ සේවයේ ඒ නිරතල නිලධාරීන්ගේ තෘප්තිමත් භාවය. අපිට ඒක අවශ්‍යයි. අපි දන්නවා රටක් හැටියට ගත්තාම මේ විශාල මුදල් ප්‍රමාණයක් මේ අයවැලේකනේ ගත්තාම ඔබතුමා දන්න පරිදි ගරු සභාපතිතුමනි අපිට ලැබෙන්නේ රුපියල් බිලියන 4127ක්, ඒ වගේම 6978ක් වියදම් කරනකොට හිගය තියෙන අයවැය හිගය රුපියල් බිලියන 2851ක්. මේ මහා බරපතල හිගයක් එක තමයි අයවැලේකනේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරන්නේ. අපිට තියෙන අභියෝගය තමයි මේ හිගය පියවාගෙන ජනතාවගේ ප්‍රශ්නට විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න. දැන් අපි ගන්නව ප්‍රතිපත්තිමේ තීන්දුව මහජනතාව අතරට යන මාධ්‍ය තමයි රාජ්‍ය සේවය. ඒතර රාජ්‍ය සේවයේ තෘප්තිමත් කිරීමේ වගකීම අපිට තියෙන එක පිළිබඳව මේ වගකීමෙන් අපි බැහැර වෙන්න සූදානම් නැහැ. නමුත් මේ වගකීම ඉටු කරන්න යනකොට මේසා විශාල අයවැය හිගයක් එක්ක තමයි කටයුතු කරන්නේ. මම තවදුරටත් මේක ඔබතුමාට අවධානයට යොමු කරන්නම් ගරු සභාපතිතුමනි. මසකට රාජ්‍ය සේවය සඳහා වැටුප් ගෙවන්න තියෙනවා රුපියල් බිලියන 93ක්. මාසිකව ඊට අමතරව සුබ සාධන කටයුතු වගේ වට අස්වැසුම් වගේ වට අපි බිලියන 30ක් වෙන්න ඕන. ණය පොලියේ ගෙවන්න රුපියල් බිලියන 220ක් ගෙවන්න ඕන. එකතුව ගත්තාම 353ක් කෙලින්ම මාසේ අන්තිමට භාණ්ඩාගාරයට සිද්ධ වෙනව ගෙවන්න රුපියල් බිලියන. දැන් අපිට ලැබෙන ආදායම භාණ්ඩාගාරයට රුපියල් බිලියන 215යි. මාසයකට 138ක් බිලියන අපිට හිගයක් තියෙනවා. දැන් මාසිකව අපේ ලැබෙන ආදායමෙන් 138ක් බිලියන හිග වෙනකොට වාර්ෂිකව බිලියන 2851 හිගයක් කටයුතු කරනකොට අපි කොහොමද අපේ යුතුකම වගකීම අපේ මේ රාජ්‍ය ප්‍රතිපත්ති යාන්ත්‍රණය මහජනතාව අතරට ගෙනියන රාජ්‍ය නිලධාරීන් තෘප්තිමත් කරන්නේ? බරපතල ප්‍රශ්නයක්. අපි පිළිගන්නවා. අපි විපක්ෂ හිටියා නම් අපිට කියන්න තිබුණා මේ අයිතිවාසිකම් රාජ්‍ය සේවය වෙනුවෙන් දෙන්න ඕන, එහෙම දුන්නේ නැද්දියව් කියලා අරගල කරන්න තිබුණා. නමුත් පාලක පක්ෂයක් හැටියට ආදායම් උත්පාදනය කරගනිමින් මේ යාන්ත්‍රණය මෙහෙයවීම වගේ අපිට පැවරෙනවා. දැන් අපි කොහොමද මේක ඉටු කරන්නේ? මෙවන් ගැටලුවක් එක්ක ජනාධිපතිතුමා රාජ්‍ය සේවයට රුපියල් 10,000ක වැටුපක් දෙන්න, විශ්‍රාමිකව හද්දාත් 800ක් විතර ඉන්නවා ඒ ප්‍රමාණයට වැටුප් දෙන්න, වැඩි කරන්න 2500කින් මේ අයවැයලකින් මුදල් වෙන් කරලා තියෙනවා. අපි කැමති 20,000 නෙවෙයි, මේක රුපියල් 30,000 දක්වා රාජ්‍ය සේවෙන්ට වැඩි කරනවා නම් අපි කැමති. මොකද ඔවුන් තමයි අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය ගමට ගෙනියන්නේ. නමුත් අපිට තියෙන ප්‍රශ්නය ලැබෙන ආදායම ඔවුන් තෘප්තිමත් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. අපි දැක්ක පහුගිය වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුම ඉන්න කාලේ මේ රටේ ගුරුවරු පාරට බැසලා කිව්වා අපිට ගුරු සේවයට නිශ්චිත වැටුප දෙන්න කියලා. එදා කොච්චර අරගල කරා ඒ තිබිච්ච මුදල් ප්‍රතිපාදන දෙන්න පුළුවන් වුණේ අයවැලේකෙනේ පාර්ලිමේන්තුවේ සම්මත කරනකම්. අයවැලේකෙනේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එදා ගුරු සේවයේ වැටුප් නිශ්චිත විදිහට දෙන්න අවශ්‍ය තීන්දුව තින්න ගත්තා. උද්ඝෝෂණය කරපු හින්දා නෙවෙයි, මේ රටේ මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව අයවැලේකෙනේ සුඛී වගකීමට කරලා ගුරුන්ට ඒ වැටුප දුන්නා. ඒ විදිහටම තමයි අපිට ආච්චි ආදායම වැඩි වෙනවනම් මේ සහ විශාල පිරිසක් ඉන්න රාජ්‍ය සේවයේ තෘප්තිමත් කරන අපි පාවිච්චි කරන්න ඕන. දැන් ලෝකේ දියුණු වෙච්ච රටවල් එක ගත්තාම මුලාසනාරුඩු ගරු සභාපතිතුමනි, මේ සහ විශාල රාජ්‍ය සේවක පිරිසක් ඉන්න ලෝකේ ඉහළම තියෙන රට අපේ රට. ඉන්දියාව ගත්තාම රාජ්‍ය සේවය සාමාන්‍ය පුරවැසියන් 152කට විතර එක්කනයි. බංගලදේශෙත් ඒ හා සමානයි. අපි මේ රටේ 2,25,00,000 ජනතාව ජීවත් කරවන්න රාජ්‍ය සේවය නඩත්තු කරනවා 1.3 මිලියන. ඊගාවට විශ්‍රාම වැටුප් ලබන පිරිසකුත් ඉන්න. මේ ඔක්කොම අපිට නඩත්තු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා අපේ වගකීම යුතුකම අප වෙනුවෙන් පිනෙහිටන රාජ්‍ය සේවය තෘප්තිමත් කිරීමේ වගකීමක් අපිට පැවරෙනවා. මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, සභාපතිතුමනි, ඔබතුමා කියන කාරණාවත් එක්ක මම එකඟ වෙනවා. විපක්ෂය අපිට කියන පළාත් සභා ප්‍රාදේශීය සභා මැතිවරණය ගැන, පළාත් සභා මැතිවරණය ගැන කියනවා. ඔබතුමා දන්න විදිහට කවුද විකෘතියක් බවට පරිවර්තනය කරන්නේ මේ මැතිවරණ ක්‍රමය? ප්‍රාදේශීය සභාව ගත්තාම එදා හිටපු මන්ත්‍රී ප්‍රමාණය දෙගුණ කරන්න පහුගිය ආණ්ඩුව කටයුතු කරා. ඒකට විපක්ෂය දැන් කෑ ගහන හැම කෙනෙක්ම අත්උස්සලා අනුමත කෙරුවා. විකෘති වෙච්ච දෙගුණයක් වෙච්ච ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංඛ්‍යාවක් ආයතන වලට ගියා. ඒක අප වෙනස් කරන්න අපිට මැදිහත් වෙන්න සිද්ධ වුණා. මට මතකයි ගරු සභාපතිතුමනි, ඔබතුමා නීතිඥවරයෙක් හැටියට පමණක් නෙවෙයි රට ආදරය කරන පුරවැසියෙක් හැටියට මේ පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනා මේ පළාත් පාලන ක්ෂේත්‍රය තුළ තිබිච්ච කැළඹිලි ස්වභාවය නවත්තන්න, ඒ වගේම රටේ අනාගත දේශපාලන නායකත්ව නිර්මාණය කරන්න තරුණයින් මේ ආයතනයට එන්න 25%ක් තරුණ දායකත්වයක් අවශ්‍යයි කියන පණිවුඩය දෙන්න මේ පාර්ලිමේන්තුවට ඔබතුමාලා ගෙනාපු යෝජනාව අපිට ලොකු ගෞරවයක් දෙන තරුණයෙක් හැටියට, උගතෙක් හැටියට මේ පාර්ලිමේන්තුව අපි ඔක්කොම අත්උස්සලා අනුමත කරා. දැන් මැතිවරණයක් තියෙනකොට පළාත් සභා ප්‍රාදේශීය සභාව 25%ක් අනිවාර්යයෙන්ම තරුණයින් ඉන්න ඕනේ. අපි ආරාධනා කරන්නේ තරුණයින් මේ රටේ අනාගතේ බාර ගන්න ඕනේ. හැබැයි වෙන එකක් ඉඳන් නෙවෙයි, රටට ආදරය කරන පරිසරයක් හදන්න, දේපළ විනාශ කරන්න නෙවෙයි, එකිනෙකාට වෛර කරන්න නෙවෙයි, මේ රටට ආදරය කරන සැබෑ මානව හිතවාදීන් අනාගතේ ප්‍රාදේශ සභාවට එන්න ඕනේ. ඉතින් නවතින්න බෑ. ඊගාවට ඔවුන් පෞගේ කාලේ පළාත් සභාව විකෘතියක් බවට පරිවර්තනය කරා. අපිට වගකීමක් තියෙනවා මේ පළාත් පාලන නීතිය නැවත වතාවක් සකස් කරන්න. ඒක හදන්න අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් පළාත් සභාව තුළත් ප්‍රාදේශ සභාව තුළත් නිර්මාණය වෙන්න. ඒත් එක්ක තමයි මේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ රටට හිතකර තීන්දුව తీරන ගන්න පුළුවන් සංයුතියක්
ගරුමත්ව තත්ත්වනාදී දෙක කාලෙක
තුළ ඒ ස්ථාන තුළ නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාට මතක් කරන්න කැමති මූලාසනාරුරු ගරු සභාපතිතුමනි, මේ පවතින තත්ත්වයේ තුළ මේ පවතින ආර්ථික රටාවත් එක්ක මේ රටේ මේ අපේ අමාත්‍යාංශයේ මේ කරන සේවය පිළිබඳව අපි තෘප්තිමත් වෙනවා. අපි දකිනවා හැම වෙලාවකම රාජ්‍ය ආයතනයට ගියාපුවාම අතිශයින් බහුතරයක් රාජ්‍ය නිලධාරීන් අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් හැටියට අපි ගියාපුවාම අපිට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. හැබැයි සමහර තැන්වල අපි දකිනවා මන්දගාමී ස්වභාවයක් තියෙන තැනත් දකිනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා එතන ඔවුන් කිසියම්මෝ දේශපාලන මතවාදයක ඉන්නවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දකින හුඟක් තැන්වල වෘත්තීය සමිති නායකයෝ කියා ගන්න උදවිය මේ මහපාරට බැහැලා මේ රටේ සම්වර්ධන වෙන දායක වෙන අපේ ප්‍රතිපත්ති ගමට අරගෙන යන ඒ අය පෙළ ගස්සලා අරගල කරන්න සූදානම් වෙන හැටි අපි දකිනවා. ඔවුන්ගේ භාෂණයේ පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක්. අහවල් ඉල්ලීම දියව් කියලා කියන තරමටම මේ උගත් බුද්ධිමත් රාජ්‍ය සේවය පොළඹවන්නට අවස්ථාවාදී වෘත්තීය නායකයෝ කටයුතු කරන හැටි අපි දකිලා තියෙනවා. අවාසනාවන්ත කාරණාවක්. මේ රාජ්‍ය සේවයේ ගත්තහම යමක් ඉගෙනගත්ත රට පිළිබඳව ලෝකයේ පිළිබඳ අවබෝධයක් තියෙන හැඟීමක් තියෙන පිරිස් ඔවුන් මේ රටේ මහජනතාව ඉස්සරහට අරගෙන යන්න ඒ මහජනතාවගේ වැටමෙන් නඩත්තු වෙන මේ කතා කරන මමත් එහෙම ඔබත් එහෙම ඒ වගේ මේ රාජ්‍ය සේවයත් එහෙම එහෙනම් අපේක කඳවුරක අපේ වගකීම යුතුකම ඉටු කරන්න කටයුතු කරද්දී ඔවුන්ගේ කාර්යභාරය වෙනත් පැතිකඩවල තුලට යොමු කරනව නම් අඩු වශයෙන් වචනයෙන් පවා භාෂණයේ ශිෂ්ටාචාරයෙන් එහා පැත්තට ගිහිල් ඒ කරන ක්‍රියාකාරකම් අපිට අනුමත කරන්න බෑ. මේ රාජ්‍ය සේවය මම මේ කතා කරන මමත් අහගෙන ඉන්න ඔබත් රාජ්‍ය සේවයේ සියලු දෙනාමත් රටේ ආදර්ශමත් පුරවැසියෙ වෙන්න ඕන. මේ රටේ අහිංසක මිනිස්සු මහ පොළොවත් එක්ක පොරබදලා දාඩි බින්දු එකතු කරලා මේ රට නඩත්තු කරන්න අපි ජීවත් කරන්න උදව් කරන ඒ කාරණාව අපිට අමතක කරන්න බෑ. ඔවුන්ට ගෞරවයක් ඇති වෙන කටයුතු කරනවා නම් මේ පාර්ලිමේන්තු තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එක කඳවුරක් හැටියට බෙදෙන්නේ නැතුව එකට එකතු වෙලා කටයුතු කරන්න ඕන වගේම ඒ පණිවුඩේ රාජ්‍ය සේවය හරහා රටට ගෙන යන්න කටයුතු කරන්න අවශ්‍යයි කියන කාරණාව විශේෂයෙන් මතක් කරමින් අවස්ථාව ලබා දුන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතකින් අවසන් කරනවා.
ස්තුති ගරු අමාත්‍යතුමා ඔබතුමාට ස්තුති ගරු ගායනා කරුණාතිලක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
මූලාසන රූඩ ගරු සභාපතිතුමනි, උපන්දා සිට මරණය දක්වාම මේ රටේ පුරවැසියන්ගේ ජීවිත සමග බැඳුණු අපේ රටේ රාජ්‍ය සේවයේ අතිමහත් බහුතරයක් සේවය කරන ඉතා පුළුල් විශේෂේශ්‍රයක් පිළිබඳව අදහස් ස්වල්පයක් ප්‍රකාශ කරන්නට මට අවස්ථාව ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. ගරු සභාපතිතුමනි, ග්‍රාම නිලධාරිවරයාගේ සිට ලක්ෂ සංඛ්‍යාත ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඇතුළුව දිස්ත්‍රික් ලේකම්වරයා දක්වා නිලධාරීන්ගේ සේවා මේ සමග බැඳෙනවා. ඒ වගේම අපි අමතක කරන්න නරකයි, අපේ රටේ ජනගහණයට සාපේක්ෂව ලෝකයේ විශාලතම රාජ්‍ය සේවා අනුපාතයක් සහිත රටක් තමයි අපේ රට කියන එක. ඒ නිසා තමයි හැම විටම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම ගැන, රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ ගැන, ධාරිතා සංවර්ධනය ගැන, වඩාත් මහජන හිතකාමී සේවාවක් සැපයීම ගැන, රාජ්‍ය සේවයේ නාස්තිය දූෂණය අවම කිරීම ගැන, ඒ වගේම රාජ්‍ය සේවයේ දේශපාලනීකරණයෙන් මුදා ගැනීම ගැන අපි මේ සභාවේ නොයෙක් අවස්ථාවල ගොඩක් දේවල් කතා කරන්නේ. විශේෂයෙන්ම සභාපතිතුමනි, මේ වගේ අර්බුද සමයක, පශ්චාත් වියසන සමයක රට නැවත ගොඩනැගීමේදී රාජ්‍ය සේවකයාටත් රාජ්‍ය සේවයටත් විශාල වගකීමක් ඔවුන්ගේ උරමත පැටවිලා තිබෙනවා. විශේෂයෙන්ම රටේ ආර්ථික සංවර්ධනයත් මේ අර්බුදයෙන් ගොඩගෙන ජාතියක් ලෙස නැවත නැගී සිටීම සංකේතවත් කරන්නත් ආරම්භ කරන්නත් ඕන රාජ්‍ය සේවය තුළින් කියලා අපි විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කරලා තිබෙන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍යාංශයට. සමස්ත අයවැයෙන් 23% ප්‍රමාණයක් ඒ අමාත්‍යාංශයට වෙන් කරලා තිබෙනවා. සභාපතිතුමනි, මං කැමති ග්‍රාමීය පරිපාලනයේ ඉන්න ප්‍රධානම නිලධාරියා ලෙස සලකන ග්‍රාම නිලධාරීවරුන්ට බලපාන කරුණු කීපයක් ගැන මේ විවාදයේදී අදහස් ස්වල්පයක් මතක් කරන්න. පණ්ඩුකාභය රජසමයේ සිට විවිධ නම් වලින් හඳුන්වලා යටත් විජිත සමයේ පටන් පොලිස් මුලාදෑනි, ආරච්චිලා, ගම්මුලාදෑනි වගේ නම් වලින් හඳුන්වපු 1963 මැයි පළවෙනිදා සිට ග්‍රාම සේවක තනතුර ස්ථාපනය කළා. අපිට මතකයි 1993 දී දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා පනතක් ගෙනල්ලා ග්‍රාම නිලධාරී නිලනාමය හඳුනා දුන්න හැටි. ඒ වගේම 1993 හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා තරුණ අසහන කොමිසමක් පත් කරාම ඒ කොමිසමේ නිර්දේශ අනුව පළවෙනි වතාවට ග්‍රාම නිලධාරීන් බදව ගන්නකොට තරඟ විභාග ක්‍රමයක් ඇති කරලා දේශපාලන බලපෑම් වලින් තොරව බඳවා ගැනීමක් ආරම්භ වුණා. නමුත් සභාපතිතුමනි, මේ ග්‍රාම නිලධාරීවරුන්ට අදටත් සේවා ව්‍යවස්ථාවක් නැහැ. ඒ වගේම පැය 24ක සේවා මුරයක් සහිතව සතියකට දින 6ක රාජකාරීක නිරත වන මේ පිරිසට සුදුසු වැටුප් තලයක් ලබා දීමට මේ රජියත් අපොහොසත් වී තිබෙනවා. මේ විදි අපේ රට පුරා ග්‍රාම නිලධාරී වසන් තිබෙනවා සභාපතිතුමනි 14,021ක්. ඒ වගේම මේ මොහොත වෙනකොටත් සැලකිය යුතු පුරප්පාඩු සංඛ්‍යාවකුත් ග්‍රාම නිලධාරී වෘත්තිය තුල තිබෙනවා. ග්‍රාම නිලධාරීන්ට බලපාන ප්‍රධානම ප්‍රශ්න කීපයක් පවතිනවා. ඒ අතර නිලසෙවන කාර්යාල වගේ ග්‍රාම නිලධාරී කාර්යාල රජයෙන් සකස් කරලා තිබෙන්නේ 3000කටත් වඩා අඩු ප්‍රමාණයක්. තවත් 11,000කට විතර හරියමං කාර්යාලයක් නැහැ. කාර්යාලයක් සඳහා ඔවුන්ට ලැබෙන්නේ මාසකට නගරපද ප්‍රදේශයක සේවය කරනවා නම් 1,500යි. ග්‍රාමීය ප්‍රදේශයක නම් රුපියල් 1000යි. මෙවැනි මුදලකට අද කාලේ කාර්යාලයක් ලබා ගැනීම කොයිතරම් අසීරු කාරණයක්ද කියන එක ඔබතුමාට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ. ඒ වගේම සභාපතිතුමනි, ගමන් වියදම් දීමනාව ලැබෙන්නේ රුපියල් 600යි. ඒ කොට්ටාසෙ තුල එහෙට මෙහෙට රාජකාරියට මෝටර් සයිකලයකින් ගියත් පෙට්‍රල් ලීටර් දෙකක්වත් ගහගන්න මේ මුදල් ප්‍රමාණවත් නැහැ. 2002න් පස්සේ කාර්යාල උපකරණ කිසිවක් ග්‍රාම නිලධාරීන්ට ලැබිලත් නැහැ. අපි දන්නවා අවසන් වරට ග්‍රාම නිලධාරීන්ට කාර්යාල උපකරණ කියලා යමක් ලැබුණා නම් ලැබුණේ හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමා රාජ්‍ය පරිපාලන ඇමතිවරයා හැටියට ඉන්න කාලේ. මේ දීමනා වැඩි කරන්න කියලා අපේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමතිතුමා කමිටුවක් පත් කළා. ඒ කමිටුව වෘත්තීය සමිතිත් එක්ක අදහස් ලබාගෙන දීමනා වැඩි කිරීම නිර්දේශ කරලා තිබුණත් අපි කනගාටු වෙනවා ඒ කිසි දීමනාවක් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ ආයවැයේ කිසිදු ප්‍රතිපාදනයක් වෙන් කර නොතිබීම ගැන. ඊළඟට සභාපතිතුමනි, අපි දැක්කා
ගරු අමතිතුමා
අස්වැසුම
ගරු අශෝකතුමා ඊළඟට
සභාපතිතුමනි, අපි දැක්කා අස්වැසුම වැඩසටහනට සිද්ධ වෙච්ච දේ නේද? දෙකක් කොහොම කරත් කැමර නවත්තරෝනේ. අස්වැසුමට වෙච්ච දේ අපි දැක්කා. සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරද්දී ග්‍රාම නිලධාරීවරුන්ගේ මතයට විරුද්ධ වුණු නිසා සියලුම ශ්‍රේෂ්ඨ නිලධාරීන් ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු අස්වැසුම වැඩසටහනින් බැහැර වුණා. ඒ නිසා සිද්ධ වුණා පිටතින් වෙනත් අය යොදවලා එක ගෘහ ඒකකයක් සමීක්ෂණය කිරීමට රුපියල් 300ක් ගෙවලා පරිපාලන වියදම් සෑහෙන යොදවලත් ඒ වැඩ කටයුත්ත කරනකොට අස්වැසුම ලැබිය යුතු අයට නොලැබී ගිහින් තිබෙනවා, නොලැබිය යුතු අයට ලැබෙමින් පවතිනවා. මේක සම්පූර්ණයෙන් වැඩසටහන අසාර්ථක වෙන්න හේතු වුණා. අස්වැසුම වගේ තමයි සභාපතිතුමනි, ජනහා නිවාස සංගරණයනුත් ග්‍රාම නිලධාරීන් ඉවත් වුණොත් ඒකත් අසාර්ථක වෙන්න ඉඩ තිබෙනවා. ඇමතුමාගේ අවධානයට මම ඒක විශේෂයෙන්ම කියන්න ඕන. ඒ සඳහා නිවසක තොරතුරු රැස් කිරීමට ග්‍රාම නිලධාරීන්ට ගෙවන්නේ රුපියල් 30යි. අස්සසුමට තොරතුරු ගන්න පිටස්තර පුද්ගලයින්ට ගෙවුව රුපියල් 300ක් එක ගෙදරක් වෙනුවෙන්. ග්‍රාම නිලධාරීන් ජනහා නිවාස සංගණනෙට ඉල්ලනවා අපිට එක ගෙදරකට රුපියල් 65ක් ගෙවන්න කියලා. අපි කියන්නේ ජනහා නිවාස සංගණනයේ ඉදිරි වසර 10 සඳහා සාර්ථක කරගත යුතුව තිබෙන නිසා මේ රුපියල් 30 ඉල්ලන එක වෙනුවට වුන් රුපියල් 65ක් ඉල්ලන එක ගැන කල්පනා කරලා ග්‍රාම නිලධාරීන්ගේ පළපුරුදු සේවාව ඒකට ලබාගෙන කටයුතු කරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා. ගරු සභාපතිතුමනි, විශේෂ භාර අමාත්‍යවරයා හැටියට අග්‍රාමාත්‍යතුමත් මේ අවස්ථාවට සහභාගී වෙන ගැන අපි සතුටු වෙනවා. අද වෙද්දී අගමැතිතුමනි, ප්‍රාදේශ සභා 276ක් මහනගර සභා 24ක් තියෙන අපේ රටේ ප්‍රාදේශ සභා මහනගර සභා එකකවත් මහජන නියෝජිතව නැහැ. මම නියෝජනය කරන ආසනේ එල්පීටීයි. ලංකාවේ තව එකක් හරි දෙකක් හරි තමයි මම හිතන්නේ ප්‍රාදේශ සභාවක් හැටියට මන්ත්‍රීවරු ඉන්නේ. මේ නියෝජිතව මහජන නියෝජිතව නැති නිසා ඒවයි සේවාවල් සෑහෙන දුරට බිඳ වැටිලා තිබෙන තත්ත්වෙකුත් සමහර තැන්වලින් අපි දකිනවා. ඒ වගේම ග්‍රාමීය යටතල පහසුකම් නඩත්තුව සඳහා ප්‍රමාණවත් මුදල් යෙදවීමක් සිදු නොවන නිසා ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට බලපෑම් එල්ල වෙන හැටිත් අපිට පේන්න තිබෙනවා. ඒ වගේම පළාත් සභාවලත් මහජන නියුතින් දැන් වසර ගණනාවකින් නැති නිසා ආණ්ඩුකාරවරු සහ නිලධාරීන් විසින් පාලනය කරන්න. ප්‍රාදේශීය මට්ටමේ රජයේ ආයතන විශේෂයෙන්ම රජයේ රෝහල් පාසල් නඩත්තුව සඳහා ප්‍රමාණවත් මුදල් වෙන්කිරීමක් නොකිරීම නිසා ඒවට අනාගතයේ සභාපතිතුමනි විශාල වශයෙන් වැඩි මුදලක් යොදවන්න සිද්ධ වේ. කරු සභාපතිතුමනි, මම දැක්කා ගිය සිකුරාදා මව්බිම ජාතික පුවත්පතේ පළවෙනි පිටුවේ මෙන්න මෙහෙම වාර්තා කරනවා. පළාත් සභා පඩිවලට බිලියන 298යි. වැඩවලට බිලියන 16යි. සුදුවලු නඩත්තුව විගණනයෙන් හෙලි කරයි කියලා ඒකේ සඳහන් කරලා තිබෙනවා. පුවත්පතට අනුව මේ බව පවසන්නේ ජාතික විගණන කාර්යාලයෙන් ලබාගත් තොරතුරු අනුව. මම දන්නේ ඒකේ සත්‍ය අසත්‍යතාවය. කොමුණත් මං ඊයේ පාර්ලිමේන්තුවේ පරිශනාංශයට ගිහිල්ලා ගත්ත විස්තර පළාත් සභාවකට කොච්චර සේවකයෝ ඉන්නවද කියලා. බස්නාහිර ඔබතුමාලගේ පළාතේ ඉන්නව 79,000. කිරියල්ල මැතිතුමාලගේ ඉන්න මධ්‍යම පළාතේ ඉන්නව 52,000කට වැඩිය. අපි ඉන්න දකුණු පළාතේ 52,000ක් ඉන්නවා. අනිත් හැම තැනමත් ඒව හා සමාන සංඛ්‍යාවක් ඉන්නව 412,906 දෙනෙක් පළාත් සභාවෙන් වැටුප් ලබනවා. එතකොට ඊළඟට සභාපතිතුමනි, සෑම වසරකම රාජ්‍ය ශ්‍රේණියෙන් විශ්‍රාම යන 20,000ක් පමණ පිරිස ගැන 107,000ක් පමණ සිටින වික්ශ්‍රාමිකයින් ගැනත් කිව යුතුව තිබෙනවා. පවතින ජීවන වියදම හමුවේ විශ්‍රාමිකයින් දැඩි අපහසුතාවයකට පත් වෙලා තිබෙන්නේ. වර්තමානයේ පවතින භාණ්ඩ හා සේවා මිල අති විශාල ලෙස ඉහළ යාම මත සොච්චම් විශ්‍රාම වැටමින් ජීවත් වීමට අසීරු වෙලා තිබෙනවා. මට විනාඩි දෙකකින් මම ඉවර කරන්නම්. 12 මාර්තුනේ කෑම. අද විශ්‍රාමකින් පත් වී තිරෙන ඉරණම තමයි විශ්‍රාම වැටුපෙන් බෙහෙත් ටික ගත්තොත් කෑම ගන්න බැරි වෙනවා. කෑමට වියදම් කරොත් බෙහෙත් ටික ගන්න බැරි වෙනවා. මේ දෙකෙන් එකක් නැති වුණොත් ජීවත් වීමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම සභාපතිතුමනි, 2016ට පෙර විශ්‍රාම ගියේ විශ්‍රාමිකයට අග්‍රහාර රක්ෂණයේ ක්‍රියාත්මක නොවීමත් ලොකු ගැටලුවක්. ඊළඟට හැමෝම කිව්ව කාරණේ තමයි කැබිනට් අනුමැතියකුත් ලැබිලා මුදල් පවා වෙන් කරලා 2016ත් 2019ත් අතර විශ්‍රාම ගියේ විශ්‍රාමිකයින්ට 2020 ජනවාරි පළවෙනිදා සිට ගෙවිය යුතුව තිබුණු විශ්‍රාම වැටුප අත්හිට වීම. දැන් අවුරුදු 4ක් වෙනවා දෙසැම්බර් මාසේ වෙනකොට මේක අත්හිටවලා. මේ අයවැයදී ඒකට පිළියමක් යොදලා නැහැ. මේ විශ්‍රාම වැටුප බලාගෙන සමහරු ණය ගත්තා.
මම අග්‍රාර විශ්‍රාම වැටුප යළි ස්ථාපිත කිරීමට හිඩස පිරවීම සඳහා දැනට සාකච්ඡාවක් කරලා සාර්ථකව භාණ්ඩාගාරයක සාකච්ඡා නිම කරනවා. එය ක්‍රියාත්මක කිරීමට තීරණයකට අපි එළඹෙනවා.
ඒ වගේම විවිධ දේ සැලසුම් කරා. සමහරු මේක බලන් ඉඳලා මිය ගිහිල්ලක් තියෙන අවස්ථා අපි දැකලා තිබෙනවා. මේක අත්හිටීම නිසා විශ්‍රාමිකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා තිබෙනවා. මේ ගැන අවශ්‍ය පීවර එතුමා ගන්නවයි කියපේ ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම 2016න් පසුව රාජ්‍ය සේවයට එකතු වුණු අයට මේ දක්වා නිශ්චිත විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීලත් නැහැ. ඒ අය දන්නේ නැහැ උන්ට හිමි වෙන විශ්‍රාම වැටුප කොයි විදිය එකක්ද කියලා. හැබැයි ඒ අය වැන්දපු අනත්දරු දායකත්වයට අරමුදලට
106
තිවිච් එක 102 වැඩි කළා 108 කුත් ගෙවනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ එයාට ලැබෙන විශ්‍රාම වැටුප කොයි වගේ එකක්ද කියලා. අවසාන වශයෙන් මම මතක් කරන්න කැමතියි අපේ රටේ තිබෙනවා ප්‍රාදේශීය ලේකම්කාර 335ක්. ඒවයිත් අඩුපාඩුකම් රාශියයි. ප්‍රමාණවත් පරිදි ඉන්ධන නැහැ, ලිපි ද්‍රව්‍ය නැහැ, පරිගණක නැහැ, ෆොටෝකෝපි යන්ත්‍ර නැහැ. මේවයි හිගිය ගැනත් බලන්න කියලා මම ඉල්ලනවා. ඉවර කරන්න ඉස්සෙල්ලා අහන්න ඕන මේ විවද්දගත අරමුදල් අපිටත් ලැබෙයිද කියලා. ඒක මොන ක්‍රමයකටද ලැබෙන්නේ මොකද්ද කියන එක අපිට පැහැදිලි නැහැ අගමැතිතුමා ඒවිල කිව්වට. ඒ වගේම මේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලය අයිති වෙන්නේ ප්‍රදේශ කටයුතු අමාත්‍යාංශයට. ගාලු දිස්ත්‍රික්කයේ එකයි තිබුණේ. අපේ ආණ්ඩුව කාලේ ඒක දෙකක් වුණා. තවත් දෙකක්වත් ලබා දුන්නොත් මේ ඉඩන් අඩුවලට එහෙම පැටලිච්ච අයට මේ ඔප්පුව කතන්දරවලදී හරි පහසුවක් වෙනවා. ඒ ගැන හොයන්න කියලා ඉල්ලමින් මට අමතර විනාඩියක් දෙකක් ලබා දීම ගැන ඔබතුමාටත් ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුති කරුවන්තුමා විනාඩි 15ක් දෙන්න ඔබතුමාට. ඔව් ගරු අමතුතුමයි.
ගයන්ත අමතුතුමා යෝජනා කරපු සහ ඒතුමා ප්‍රකාශ කරපු දේවල් තුල සත්‍යතාවයන් තියෙනවා. විශේෂයෙන්ම එතුමා කිව්වා රාජ්‍ය අමතුතුමා කමිටුවක් පත් කරා. ඒ කමිටු වාර්තාව ඇවිල්ලා තියෙනවා. නමුත් අයවැයට ඉදිරිපත් කළවත් නැත්නම් මෙතනින් සහනයක් දීලා නැහැ කියලා. අපි ගම්බිම් වලට ගිහිල්ලා ඇත්තටම ග්‍රාම නිලධාරි වසම් වලට ගිහින් ග්‍රාම නිලධාරි නිලධාරින්ව හම්බුණා. ඒ අය කැමැත්තෙන් ඉන්නවා සංඛ්‍යාලේඛන මේ වැඩේට සටහන්ට එහෙම නැත්නම් ජනහා සංඛ්‍යාලේඛනයකට එකතු වෙන්නත් අස්වැසුම නැවත යථා තත්ත්වයට පත් කරලා දෙන්නත්. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා ඒගොල්ලොන්ගේ සහයෝගය ගන්න ඕන එක ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. ඒ නිසා තමයි අපි කමිටු අපපත් කරේ දීමනා ගන්න. ගයන්ත අමුතුමාට ওই කමිටු වාර්තාව ආවා කියලා කවුරුරි දුන්නට මේ වෙනකන් අපිට ඒ කමිටු වාර්තාව ලැබිලා නැහැ. විශේෂයෙන් විශේෂ බාර අමුතුවර විදිහට මට ලැබිලා නැහැ. ලැබුණා නම් අපි බලාපොරොත්තුනේ ජනාධිපතිතුමත් එක්ක අගමැතිතුමත් එක්ක කතා කරලා මේ අයවැයට ඉදිරිපත් කරන්න. ඉතින් අපි අමාත්‍යංශයෙන් මේ වෙනකන් ඒ කමිටු වාර්තාව මගේ අතට ලැබිලා නැහැ අමුතුමා. ඕනේ අපි ඇත්තටම මේක දෙන්න තමයි කැමැත්තෙන් ඉන්නේ උමනාවෙන් ඒ නිසා තමයි කමිටුවක් දැම්මේ. ගරු දිසාපතිතුමාලා මේ වෙනුවෙන් කැමැත්ත ප්‍රකාශ කරලා ඒ ඉදිරිපත් කරපු කමිටු වාර්තාව ලබා දීම අපේ අමාත්‍යංශයේ නිලධාරී නොකරපු කමේ ප්‍රශ්නයක්
තියෙන්නේ.
බැරි නිසානේ අපි මේක දෙන්න ක්‍රමයක් හදන්න කිව්වේ. මට ඇමතුමා පුළු ඔබතුමා විශේෂ බාර ඇමතිවරයෙක් විදිහට හිටියා. ඔබතුමාට හිතෙන හිතනේ ගාන වැඩි කරන්න බෑනේ. ඒ වගේ මටත් හිතෙන හිතන ගාන වැඩි කරන්න බෑ. ඒකට ක්‍රමවේදයක් හදන්න ඕන.
අපි වාද කළ වැඩක් නැහැ. කරන දෙයක් ඉක්මන් කරන්න තව
මාස කීයක් තියෙනවා. මේක තමයි මම කිව්වේ මගේ
විශේෂ මාස කීයක් තියෙනවා.
ඔව් මගේ විශේෂයට අදාළ දේ මම කරලා තියෙනවා. මට කමිටු වාර්තාව ආවා නම් ඉදිරි වැඩ කටයුතු මම කරන්න මැදිහත් වෙනවා.
සුදී කරුව අමාත්‍යතුමා දිවා විවේකී සඳහා කාර්ග සභාව අද දින 5:00 දක්වා කල්තබනවා.